SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අද තවත් මාසයක ආරම්භයේ සනිටුහන් වන දවසක් ඔක්තෝබර් මාසයේ පළවෙනිදා. ඉතින් අපි දන්නවා හැම සතියකම වගේ සුපුරුදු ලෙසින් මේ ගෙවිලා ගිය සතියෙත්, ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ අවසාන සතියේදීත් ශ්‍රී ලංකාව පුරාම විවිධ ස්වරූපයෙන් දේශපාලනික සහ සමාජීය පුවත් මැවුණා. පසුගිය සතිය කිහිපය පුරාම විශේෂිත අවධානයට ලක් වෙලා තිබුණු හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබේ රාජපක්ෂ සහ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනා ඝාතන සැලැස්ම සම්බන්ධව කරුණු හෙළිදරව් කරපු නාමල් කුමාරගේ තවදුරටත් සාක්ෂි ලබා දීමේ කාර්ය පිළිබඳව අවධානය යොමු වෙලා තිබුණා අපි දැක්කා. ඊට අමතරව තවත් අලුතෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුත් මේ සිදුවීමට ඈඳෙනවත් අපි දැක්කා. අපි ඒ සම්බන්ධව පුළුල්ව සාකච්ඡා කරමින් අද කතාබහ ආරම්භ කරමු. කතාබහට සුපුරුදු ලෙසින් සූදානමින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් චුටතියාවල. මනෝජ්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
ඇත්තටම මේ සිදුවීම දැන් මේ අන්තෝජටා බහිජටා වගේ තත්වයකට පත්වෙමින් යන්නේ. කොතනින් පටන් අරන් කොතනින් කෙලවර වේවිද කියන උගතෝ කෝටික ප්‍රශ්නයකට මැදි වෙමින් යන කාල වකවානුවක මෙහි එක් එක් පියවර වශයෙන් කතාබහ කිරීම වටිනවා කියලා මමත් විශ්වාස කරනවා. මොකද ඒ තරමට මේ සිදුවීම දැන් සංකීර්ණත්වයට පත්වෙමින් යන නිසා. මුලින්ම මනෝජ් අපි කතාබහ කරමු මේ ගෙවිලා ගිය සතියේදී නාමල් කුමාර අලුතෙන් එළියට දාපු සාක්ෂි මොනවද, තොරතුරු මොනවද කියන කතාව.
ඔව් වෙරොක්ෂිය, පසුගිය සඳුදා දවසේ නාමල් කුමාර රජයේ රස පරීක්ෂකවරයා හමුවට යන්න සූදානමින් හිටියා හඬ සාම්පලයක් ලබා දීම වෙනුවෙන්. නමුත් ඒක බදාදා දිනේ සිද්ධ වුණා. කොහොමනම් සඳුදා දවසේ මොහු කිව්වා ඔහු ළඟ තවත් සාක්ෂි ප්‍රමාණයක් තිබෙනවා, දුරකථනයේ පටිගත කරගත්තු තොරතුරු ප්‍රමාණයක් තිබෙනවා. ඒ තොරතුරු ඇතැම් මේවා රජයේ රස පරීක්ෂකවරයාට එම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන්න සූදානමක් වෙනවා කියලා. කොහොමනම් බදාදා දවසේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. ගිහිල්ලා ඔහුගේ දුරකථනයේ සටහන් වෙච්ච අලුත් හඬ කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයාට එමන් නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. නමුත් එහි තිබුණේ මොනවද කියලා හරි හැටි මාධ්‍යයට අනාවරණය කරන්න ඔහු සූදානම් වෙන්නේ නැහැ. ඔහු එහිදී මාධ්‍යවේදීන් අහනවා ඇයි ඒ දේවල් කියන්නේ නැත්තේ කියලා. එතකොට ඔහු කියන්නේ නාලක දසිල්ලා කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා ටිකක් සැලසුම් සාගතව කටයුතු කරන කෙනෙක්. ඔහු ඒවයින් යම් ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් නිසා ඒවා සමාජයට දෙන්නේ නැහැ, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් ලබා දෙනවා කියලා සඳහන් කරනවා. කරලා පස්සේ ආයෙමත් තවත් හඬපට කිහිපයක් ඔහු සමාජයටම උදාහරිනවා. එහිදී කියවෙනවා තුෂාර පීරිස් නැමැත්තෙකු සමග ඔහු ගොඩනගන සම්බන්ධතාවය පිළිබඳව. ඔහු ප්‍රංශයේ ජීවත් වෙන කෙනෙක්, ඔහුට මුණගැහෙන්නේ කොහොමද කියලා ඔහු කියනවා. ඔහුට යම් ආකාරයක මැසෙන්ජර් හරහා, ෆේස්බුක් මැසෙන්ජර් හරහා ඔහුට SMS පණිවිඩයක් ලබා දෙනවා. මම මෙහෙම ප්‍රභාකරන් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා, මට ඔබත් සමග සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා ඔහුට කෙටි පණිවිඩයක් එනවා. ඊට ප්‍රතිචාර දක්වනවා. එය ඔහු නියෝජ්‍ය පොලිස්පති නාලක දසිල්ලට සඳහන් කරනවා. ඔහුගේ අවසරයේ පරිදි, ඔහුගේ අනුදැනුම පරිදි දිගින් දිගටම ඔහුත් එක්ක ගනුදෙනු කරනවා. එහිදී මුස්ලිම් දේශපාලකයන් කීප දෙනෙක් ඝාතනය කිරීමේ සැලසුම පිළිබඳව, එතකොට මඩකලපුවේදී සිද්ධ කරන්න යන ප්‍රහාරයක් පිළිබඳව ඔහු සඳහන් කරනවා. ඉන් අනතුරුව තුෂාර පීරිස් සමග ඔහු නාලක දසිල්ලා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුදැනුම මත ඉදිරියේ විමර්ශන කිහිපයක් වෙනුවෙන් මෙහෙයුම් කටයුතු සිද්ධ කරමින් ඉඳද්දී නාලක දසිල්ලා නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් තුෂාර පීරිස් හමු වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් මෙවැනි කාරණා කිහිපයක් ඔහු සමාජයට නිකුත් කරද්දී ඩෑන් ප්‍රියසාත් කියන පුද්ගලයෙකු පිළිබඳවත් කරුණු අනාවරණය වෙනවා පෞද්ගලික සතියේ. ඒ කාරණේ තමයි ඊට පස්සේ එතනින් එහාට දිගට ඇදිලා යන්නේ දිලෘක්ෂි.
ඔව් මනෝජ්, ඇත්තටම මේ ඩෑන් ප්‍රියසාත්ගේ කතාවත් ටිකක් කුතුහලය දනවන කතාවක්. මොකද අපි ඔහු පිළිබඳව යම් කිසි වූ දල සාකච්ඡාවකට එළඹුණා පසුගිය සතියේදී. ඩෑන් ප්‍රියසාත් කියලා කියන්නේ නාමල් කුමාරගේ සාක්ෂි ලබා දීම මත රොහිංයා සරණාගතයින්ට ප්‍රහාර එල්ල කිරීමට සහ ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ ඒ ජීවත් වීමේ ක්‍රියාවලියට විරෝධතාව දක්වමින් පෙළපාලි ගිය පුද්ගලයෙක් කියන කාරණාව අපි සඳහන් කළා. මම තවදුරටත් දැනගන්න කැමතියි ඇත්තටම කවුද මේ ඩෑන් ප්‍රියසාත් කියන්නේ කියලා. මොකද ඔහුගේ ප්‍රකාශත් අපි මාධ්‍ය හරහා දකිනවා.
ඩෑන් ප්‍රේසත් කියන්නේ සිංහලේ ජාතික සංවිධානයේ සභාපතිවරයා. ඔබට මතකයි ගලබරත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ සමග බුදු බලසේනා සංවිධානයේ සමග ගොඩනැගෙන සිංහල බෞද්ධ ජන විරෝධය මතු කරන තැන ඉදිරියෙන් ඉන්න පුද්ගලයෙක් ඩෑන් ප්‍රේසත් කියලා කියන්නේ. යම් ආකාරයකින් සිංහල බෞද්ධයන්ට අභියෝග කරන පිරිස්වලට ඍජුව මහපාරට බැහැලා අභියෝග කරපු, ෆේස්බුක් සමාජ ජාල ඔස්සේ හඬපට නිකුත් කරපු මෙවැනි ක්‍රියාකාරකම් වලට රැස් වෙච්ච පුද්ගලෙක් ඩෑන් ප්‍රේසත් කියලා කියන්නේ. පස්සේ ਉਹ සිංහලේ ජාතික සංවිධානයේ පිහිටුවා ගන්නවා. විශේෂයෙන් ඔබට මතකයි මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වුණු කෝලාහලය, විශේෂයෙන් සිංහල බෞද්ධ සහ මුස්ලිම් ජනතාව අතර කෝලාහලයක් බවට පත් වෙනවා. මේ කටයුත්තෙදිත් අමිත් වීරසිංහ ප්‍රමුඛ මහසෝන් බලකාය වැනි කණ්ඩායම් සමග එකතු වෙලා කටයුතු කරපු පුද්ගලෙක් විදිහට තමයි ඩෑන් ප්‍රේසත්ව හඳුන්වන්නේ. නමුත් එහෙම වුණොත් ඔහු නාලකද සිල්වාට එරෙහිව, එහෙම නැත්නම් ඔහුට විරෝධී කඳවුරේ කෙනෙක් විය යුතුයි කියලා තමයි කෙනෙකුට හැඟෙන්නේ. නමුත් නාමල් කුමාර් හෙළි කරන විදිහට නාලකද සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයාත් සමග ඩෑන් ප්‍රේසත් සම්බන්ධතාව පවත්වනවා. ඒ විතරක් නෙමෙයි, තුෂාර පීරිස් සමගත් ඔහු සම්බන්ධතාව පවත්වනවා කියලා කියනවා. තුෂාර පීරිස් කියලා කියන්නේ නාමල් කුමාර් හෙළි කරපු විදිහට ප්‍රභාකරන් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. ඔහු ප්‍රංශයේ ජීවත් වෙන්නේ. යම් ආකාරයකින් අර අපි කලින් කිව්වාගේ මඩ කලපුවේදී ප්‍රහාරයක් සූදානම් කරන්න, මුස්ලිම් දේශපාලනඥයින්ට යම් ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙච්ච පුද්ගලේ එවැනි කෙනෙක් එක්ක ඩෑන් ප්‍රේසත් ඍජුව සම්බන්ධතාව පවත්වනවා. ඒ වගේම කපිටාන් අසේල ධර්මසිරි කියලා පුද්ගලයෙක් පිළිබඳව අනාවරණයක් කරන නාමල් කුමාර්, ඔහුත් සිංහල ජාතික සංවිධානයේ කැටිපෙන් චරිතයක්. ඉතින් මේ අය තුෂාර පීරිස් සමගත්, නාලක සිල්ල සමගත් ගනුදෙනු කරනවා කියලා නාමල් කුමාර අනාවරණයක් සිද්ධ කරනවා. ඒ අතර තමයි ආයමත් මාධ්‍ය හමුව දෙකක් පවත්වන්නේ. ඩෑන් ප්‍රේසත් පළමු මාධ්‍ය හමුව කියලා නාමල් කුමාරට අභියෝග කරනවා. නාමල් කුමාර කියන්නේ ජාතිවාදී කෝලහල අවසන් කටයුතු කරපු පුද්ගලෙක්. ඔහු සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ග ගන්න ඕන, නාලකද සිල්වට ක්‍රියාමාර්ග ගන්නවා වගේම නාමල් කුමාරට එරෙහිවත් ක්‍රියාමාර්ග ගන්න ඕන කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ආයමත් ඊට ප්‍රතිචාර වශයෙන් නාමල් කුමාර මාධ්‍ය හමුවක් පවත්වලා ඩෑන් ප්‍රේසත්ව සම්බන්ධයෙන් තවදුරටත් අනාවරණ සිද්ධ කරනවා. එතනදි තමයි තුෂාර පීරිස සමග සහ නාලකද සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයාත් එක්ක සම්බන්ධතාව පවත්වනවා කියලා කියන්නේ. කොමුණත් ඩෑන් ප්‍රේසත් කෝටි පහක වන්දිල නඩු දාන සූදානම් වෙනවා. අසේල ධර්මසිරි කියන කපිටාන්වරයා කියනවා යම් ආකාරයකින් තමන් නාලකද සිල්වා සමග සම්බන්ධතාව පවත්වලා තියෙනවා නම් තුෂාර පීරිස සමග සම්බන්ධතාව පවත්වලා තියෙනවා කියලා ඔප්පු කරොත් තමන් කෝච්චියට බෙල්ල තියෙනවා. එහෙම නැති වුණොත් නාමල් කුමාර බෙල්ල තියන්න ඕන කියලා අභියෝග කරනවා. වගේම කෝටි පහක වන්දි මුදලක් ඉල්ලන්න සූදානම් කියලා සඳහන් කරනවා. ඒ අනුව නැවතත් මාධ්‍ය ප්‍රශ්න කරනවා නාමල් කුමාරගෙන්. නාමල් කුමාර කියනවා දැනට තියෙන තාක්ෂණයේ දියුණුයි, තමන්ගේ දුරකථනයේ සියලු සාක්ෂි තියෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේවා බාර දීලා තියෙන්නේ. ඔවුන් සම්බන්ධයෙන් යම් විශ්වාසයක් තියෙනවා. දියුණු තාක්ෂණය පාවිච්චි කරලා මේක ඔප්පු කරගනි, කෝටි පහ ඉල්ලුවාට බය නැහැ, තාක්ෂණයේ දියුණුවයි කියලා ඔහු ආයමත් අභියෝග කරනවා. එතනින් තමයි දැන් කතාව නතර වෙලා තියෙන්නේ. මේ ඩෑන් ප්‍රේසත්ලා, නාමල් කුමාර්ලා, නාලකද සිල්වා වැනි අය වටා ගෙතුණු කතාව දිල්රුක්ෂි.
හොඳයි මනෝජ්, දැන් තුෂාර පීරිස් කියන පුද්ගලයාත් ඔතෙන්ට එනවානේ. දැන් තුෂාර පීරිස් පිළිබඳව හෙළි කරපු මාධ්‍ය සාකච්ඡාව පසුගිය සතියේ පැවැත්වුවේ නාමල් කුමාර් කියන පුද්ගලයා. දීර්ඝ ප්‍රවෘත්ති සාකච්ඡාවක් බවට පත් වුණා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන්. ඔහුගේ මේ දීර්ඝ පැහැදිලි කිරීමෙන් යම් කිසි වූ කොටසක් මං මෙහිදී ඉදිරිපත් කරනවා. මේ සිදුවීම කොයිතරම් එකිනෙකට ගැට ගැහිලාද කියනවා නම් ඇත්තටම මේ විශාල වශයෙන් දීර්ඝ වශයෙන් සිදුවන කතාබහ අපිට මේ කෙටි කාල සීමාවක් ඇතුළතදී ඔබට ගෙනහැර පෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අත්‍යවශ්‍යයි හැඟින කුතුහලය දන්වන මේ කොටස් වලින් යම් කිසි වූ හඬ කොටස් කිහිපයක් මම උපුටා ගත්තා ඔබ වෙනුවෙන්. මේ නාමල් කුමාර,
මේ ඩෑන් ප්‍රියසාත් නිසා තමයි මට මෙහෙම සාක්ෂි අඩුවෙන් හෙලිදරව් කරන්න වෙලා තියෙන්නේ. ඒකට හේතුව ඩෑන් ප්‍රියසාත් දන්නවා මගේ ළඟ රෙකෝඩින් එකක් තියෙනවා කියලා. මම එයාට වචන දෙකක් අහන්න දුන්නා. ඩෑන් ප්‍රියසාත් නාලක සිල්වා මහත්තයා සම්බන්ධ කරගෙන මේ පිළිබඳව දැනුවත් කරනවා. ඉතින් නාලක සිල්වා මහත්තයා හොරාට කලින් වැටපයින්නවා. ඔයා මොකටද මම කතා කරපුව ඩෑන් ප්‍රියසාත්ට අහන්න දුන්නේ කියලා. ඒ වගේ ප්‍රතිඵල විදියට තමයි ඩෑන් ප්‍රියසාත් මේ වෙලාවේ මම දැක්ක මහනුවර ප්‍රදේශයේ උද්ඝෝෂණයක් කළා නාමල් කුමාර වත්තඩංගුඩ ගන්න ඕන කියලා කියනවා. හැබැයි නාමල් කුමාර වත්තඩංගුඩ ගන්න ඕන කියලා ඩෑන් ප්‍රියසාත් කතා කරන්නේ නීතිය නොදැන. ඒ නිසා නාලක සිල්වා මහත්තයාගේ සල්ලි වලට නැවෙන්න එපා කියන එක මම ඩෑන් ප්‍රියසාත්ට මේ වෙලාවේ කියන්න කැමතියි. අනිත් එක දා වගකීම මම ප්‍රකාශ කරනවා. තුෂාර පීරිස් එක්ක ඩෑන් ප්‍රියසාත් කතා කරනවා. කපිතාන් අසේල ධර්මසිරි කතා කරනවා. මෙන්න මේ අය තමයි මේ වෙලාවේ ඇවිල්ලා මඩ විරුද්ධව කතා කරන්න ඉන්න චරිත. ඒ වගේම තමයි නාලක සිල්වාත් එක්ක ඩෑන් ප්‍රියසාත් කතා කරනවා. මේවා හොයලා බලන්න. තුෂාර පීරිස් මට ප්‍රථම වතාවට මැසේජ් එකක් ඉවන්නේ Facebook Messenger හරහා 2017 මාසේ අගෝස්තු මාසේ 16 වෙනිදා උදේ 6යි ගන්න මම අධ්‍යක්ෂක ප්‍රභාකරන් චිත්‍රපටියේ මට ඔබට කතා කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා මම හවස මේ කෙනාට මම මැසේජ් එකක් නැවත දානවා. මේ වගේ අවුරුද්දක් තිස්සේ කතා කරනවා. මේ කතා කරන්නේ ට්‍රස්ට් විමර්ශන කොට්ටාසේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහත්මයාගේ උපදෙස් මත අපි මේ විමර්ශනයක් විදිහට මේක ඉදිරියට යන්නේ. තුෂාර පීරිස් කියන පුජ්‍යලයා මට කතා කරලා කියනවා නාමල් T56 ගිනි අවි දෙකක් මිලදී ගන්න පුළුවන්ද ලංකාවේ හොයා ගන්න පුළුවන්ද කියලා. නාලක සිල්වා මහත්තයට මේක දැනුවත් කිරීමෙන් අනතුරුව නාලක සිල්වා මහත්තයා ට්‍රස්ට් විමර්ශන කොට්ටාසයට අයත් T56 වර්ගයේ ගිනි අවි දෙකක ෆොටෝ ගහලා මට එවනවා. මම ඒක WhatsApp හරහා තුෂාර පීරිස්ට යවනවා. ඒ අනුව තුෂාර පීරිස් රුපියල් ලක්ෂ 1000 මුදලක් අවස්ථා 3කට මට ලංකාවට මනිග්‍රෑම් හරහා එවනවා. මේක විශේෂයෙන්ම යට යන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව මුස්ලිම් අමාත්‍යවරු ඝාතනය කරන්න තුෂාර පීරිස් ප්‍රංශයේ ඉඳලා සැලසුම් කරේ. මතක තියාගන්න මෙතන කටයුතු දෙකක්. එකක් තමයි ප්‍රංශයේ සිට LTT ඩයස්පෝරාව සම්බන්ධ කරගෙන තුෂාර පීරිස් ලංකාවේ ත්‍රස්තවාදය ඇති කරන්න ගිය කුමන්ත්‍රණය. දෙවැනි එක නාලක සිල්වා මහත්තයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් වර්තමාන ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාවත් ඒ වගේම කොළඹ ක්‍රයිම් ඩිවිෂන් එකේ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහත්මයාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරා. ඒ වගේම ඉහළ පොලිස් නිලධාරීන් ඒ තනතුරු වලින් ඇදලා දාන්න අවශ්‍ය කුමන්ත්‍රණය දියත් කරා. මෙන්න මේක දෙවැනි හෙළිදරව්ව.
ඕදැන් නාමල් කුමාර දිගින් දිගටම ඩෑන් ප්‍රසාද් කෙරෙහි එල්ල කරන ඔය චෝදනාවටත් පිළිතුරු දුන්නා ඩෑන් ප්‍රසාද් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා.
මේ මනුස්සයා එන මෝඩෙක් නේ මේ නාමල් කියන්නේ පිස්සෙක්. එහෙම පිටිම පිස්සෙක්. නාමල් මට පිටකොඩුවේදී හම්බු වෙන්නේ මාතෘ භූමි සුරක්ෂා පූජා ගලබොඩවත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සියලුම ජාතික සංවිධාන එක්කවලා කරපු දැනගදී නාමල් කුමාරයා ඇවිල්ලා ඉන්නවා. මෙතනදී ඇයි නාමල් මෙහෙම අපිව පාවා දුන්නේ කියලා අහන්න යනකොට නෑ මෙන්න මගේ ළඟ හඬපට දෙයක් තියෙනවා. මෙන්න අහන්න ගාලා මට පෙන්නන. මෙතනදී තියෙන්නේ රෝහින්යා සරණාගතෙන් සම්බන්ධයේදී මාව අල්ලලා දෙන්න කියලා නාමල්ට කියනවා. පසුව මට ත්‍රස්ති විමර්ශනකට එන්න කියන මේ නුවර තෙල් දෙනිය සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් ලබා මෙතන හිටපු නිලධාරින් මං කිව්වා ඔබතුමාලා මෙහෙම අසාධාරණ විදිහට මේ අය හිර කරගෙනා මේ මාවත් ඔකල හිර කරලා තියෙන්නේ මෙහෙමනේ මේ අයිසා අපිට මෙහෙම කරේ කියලා කොහොමද ඔයා දන්නේ කියලා මං කොමන නාමල් කුමාර මෙහෙම හනපටියක් පෙන්නවා. මේ පුද්ගලයා තව දෙයක් කරනවා. ජාතිවාදී ප්‍රශ්නයක් වරකපොල කියන ප්‍රදේශයේ නුවර තෙල් දෙනියේ වුණා වගේ එකක් පටලවන්න උවමනාවක් තිබ්බා.
හොඳයි, දැන් කතාව ඔතනින් නතර වුණාට මේ ඒ කතාව මැද්දෙදී මේ සිදුවීම සම්බන්ධව හෙලිකරන නාමල් කුමාර කියන මේ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා කියන මේ පුද්ගලයා හෙලිකරන තොරතුරු අනුව තවත් විශේෂිත පුද්ගලයින් සම්බන්ධ වෙනවා. ඒ අතරට අපිට අමතක කරන්න බැහැ අර නාමල් කුමාරගේ නිවසට පැමිණුණාය කියපු ඉන්දීය ජාතිකයා. දැන් ඔහු අත්අඩංගුවේ පසු වෙන්නේ. මේ ඉන්දීය ජාතිකයා සම්බන්ධව මේ වෙනකොට හෙලිවලා තියෙන තොරතුරු මොනවද මනෝජ්?
මර්සිල් තෝමස් කියන ඉන්දිය ජාතකයෙක් නාමල් කුමාරගේ ගෙදර යනවා. ඔහු ඊට කලින් නාමල් කුමාර දන්න කෙනෙක් නෙමෙයි. නමුත් මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වෙච්ච දේවල් බලාගෙන හිටියා. නාමල් කුමාරගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන කතා කරන්නයි ආවේ කියලා ඔහුගේ නිවසට ගිය පුද්ගලයෙක් හැටියට තමයි ඉන්දිය ජාතිකය හඳුන්වන්නේ. ඒකදී නාමල් කුමාරට අවිශ්වාසයක් ඇති වෙනවා ඇයි මොහු වෙන්නේ කියලා. ඒ අනුව නාමල් කුමාරගේ දැනුම් දීම අනුව මේ ඉන්දිය ජාතිකය අත්අඩංගුවට ගන්නවා. එහිදී ඉන්දිය ජාතිකය අනාවරණය කරනවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ වර්තමාන ජනාධිපතිවරයා ඝාතනය කිරීම විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලයා ඝාතනය කිරීමේ සැලැස්මකුත් මෙහි තියෙනවා කියන කතාව මාධ්‍ය ඔස්සේ ආවරණය වෙනවා. කොහොම වුණත් එදාම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළුතර දිගවර්තපු මාධ්‍ය හමුවකට සඳහන් කරනවා මේ චෝදනා කරපු විදිහට මාධ්‍ය මතු කරන විදිහට එහෙම ඝාතන සැලසුම් පිළිබඳව ඉන්දීය ජාතිකය මර්සිල් තෝමස් කියන පුද්ගලයා හෙලිකරේ නෑ කියලා. කොමුණත් ඒ අතරෙම ආයමත් මාධ්‍ය හමුවක් පවත්වනවා මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමයි සිංහලයේ සංවිධානයේ මහලේකම්. උන්වහන්සේ සඳහන් කරනවා යම් ආකාරයකින් ඔවුන්ගේ සංවිධාන සමග එක්කතු වෙච්ච පුද්ගලයෙකුට මේ මර්සිල් තෝමස් කියන පුද්ගලයා කෙටි පණිවිඩවල තියෙනවා. ඒ කෙටි පණිවිඩවල ඔවුන්ගේ අවසාන ඉලක්කය මහින්ද රාජපක්ෂ සහ ඊටපස්සේ ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සහ ඒ සම්බන්ධය ඝාතනය කිරීමේ සැලැස්මක් තියෙනවා කියලා කෙටිපණ ඉදවල සඳහන් කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහෙම සැලසුමක් නැහැ කියලා කිව්වත් හෙලිකරේ නැහැ කියලා කිව්වත් මේ තියෙන්නේ තමන්ගේ දුරකථනයේ ලැබුණු කෙටිපණ වෙටි. ඒවයේ මේ ඉන්දීය ජාතිකයා තොරතුරු එවුවා කියන කාරණයක් තියෙනවා. ඔය අතරේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මාධ්‍යයට යම් ආකාරයකින් පණිවිඩයක් නිකුත් කරනවා මේ මර්සිල් තෝමස් නැමැත්තා මානසික රෝගී තත්වයකින් පෙළෙන පුද්ගලයෙක් කියලත් තොරතුරු වාර්තා කරනවා. කොමුණත් මාස 3ක් රඳවගෙන ඔහුගෙන් ප්‍රශ්න කරන්න මේ වන විට නියෝග කරලා තියෙනවා. ඒ අනුව ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමේ කටයුතු මේ වන විට සිද්ධ වෙමින් පවතිනවා දිනොක්ෂි.
හොඳයි, මේ සිදුවීම සම්බන්ධව මේ වෙනකොට අරගෙන තියෙන නීතිමය ක්‍රියාමාර්ග මොනවද කියලාත් අපි කතා බහ කරමු මනෝජ්. අතට මොකක්ද මේ සම්බන්ධයෙන් සිදුවන නීතිමය ක්‍රියා පරිපාටිය?
ඔව් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි DIG නාලකද සිල්වා පොලිස් ප්‍රතිපූජි ජයසුන්දර ඒ වගේම මේ ඉන්දිය ජාතිකයා මේ සියලු දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා ඒ අනුව අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා නාලකද සිල්වා නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාව එතකොට ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය පුහුණුවක් සඳහා අද සිට ක්‍රියාත්මක වන පුහුණුවක් සඳහා පොලිස් ප්‍රතිවරයා පිටත් වන්න නියමිත වෙලා තියෙනවා විශේෂ භාර අමාත්‍යවරයා රංජිත් මද්දුම්බාරා අමාත්‍යවරයා සඳහන් කරන්නේ පොලිස් ප්‍රතිවරයාට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිද්ධ වෙන නිසා ඔහුව ඒ පුහුණුවට සහභාගි වීම නවත්වන්න තීරණය කරා කියලා විශේෂ භාර අමාත්‍යවරයා සඳහන් කරනවා ඔහුත් කියන්නේ පොලිස් ප්‍රතිවරයාට ඉදිරිව ඉල්ලලා තියෙන චෝදනාවලට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වෙනවා කියලා පොලිස් කොමිසමට මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්න බාර දුන්නා පොලිස් කොමිසම ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා ඉන්දිය ජාතිකයාත් රඳවාගෙන ඔහුගෙන් ප්‍රශ්න කරනවා විශේෂයෙන්ම පොලිස් ප්‍රතිවරයාට චෝදනා කිහිපයක් එල්ල වුණා ඒ සියල්ල සම්බන්ධයෙන්ුත් පරීක්ෂණ ක්‍රියාත්මක බව සඳහන් කරන කොමුණත් බහුගේ බ්‍රහස්පතින්දා දිනේ වගේ පොලිස් ප්‍රතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් පොලිස් ස්ථානයක් විවෘත කිරීමේ ස්ථානයකදී හමු වෙනවා එහිදී ලංකාවේ මේ වන විට දූෂණ ක්‍රියා අපරාධ ක්‍රියා අඩු වීමක් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සඳහනක් කරලා පොලිසියගත් ක්‍රියාමාර්ග නිසා තමයි මේ අපරාධ ලංකාවේ යම් ආකාරයකින් අඩු වෙලා තියෙන්නේ කියලා පොලිසියට යම් ලකුණක් එකතු කරනවා ඒකම ප්‍රයෝජනයට අරගෙන එතනට පොලිස් ප්‍රතිවරයා සඳහන් කරනවා අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්වීම මඟ පෙන්වීම අනුව තමයි පොලිසිය මේ තත්ත්වයට ස්ථාවර වුණේ ඒකේ ගෞරවය අග්‍රාමාත්‍යවරයාට පොලිස් ප්‍රතිවරයා ලබා දෙනවා මේ පරීක්ෂණ යන අතරේ තමයි පොලිසිය සඳහා මේ ලකුණ අග්‍රාමාත්‍යවරයා එකතු කරන්නේ ඒකත් මේ අවස්ථාවේ සඳහන් කිරීම හොඳයි කියලා හිතුවා.
ඔය ඇතර මෙයත් කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා විශේෂයෙන්ම අර හිටපු ත්‍රස්ත විමර්ශනාංශයේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා නාලකද සිල්වා සහ නාමල් කුමාර අතර සිදුවුණු හඬපටේදීත් කියනවා අගමැතිවරයා පිම්බීම තමයි මෙතනදී කරන්නට ඕන කියලා. දැන් එවැනි වූ චෝදනා එල්ල වෙලා තියෙන සමයක අගමැතිවරයා චෝදනාවට ලක්ව සිටින දැනට පරීක්ෂණ ක්‍රියාත්මක වන වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් සහ පොලිසිය සම්බන්ධයෙන් සිදු කරපු මේ ප්‍රකාශය පිළිබඳවත් සමාජයේ දැඩි අවධානයක් යොමු වෙලා තියෙන වග අපි දුටුවා. හොඳයි, දැන් එහෙනම් ඒත් එක්කම මේ සම්බන්ධව යම් කිසි අදහසක් ප්‍රකාශ කරපු පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ කෙරෙහි මං අවධානය යොමු කරන්න කැමති. මනෝජ් දැන් අර ඔබ සඳහන් කිරීමක් කළානේ උන්වහන්සේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මේ සම්බන්ධව කරුණු හෙළිදරව් කිරීමක් කළා කියලා. දැන් පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ කියන්නේ සිංහලේ සංවිධානයේ මහලේකම් ස්වාමින් වහන්සේ කියනවා මේ තුෂාර පීරිස් කියලා අලුතෙන් මේ සිදුවීමට සම්බන්ධ වෙන පුද්ගලයා මාකඳුරේ මදූෂ් කියන වගට යම් කිසි වූ තොරතුරකුත් ලැබිලා තියෙනවායි කියලා.
අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර මැතිතුමා රහස කරා තරයේම දේශපාලකයෙක් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව කිසිම විටක මේ මර්සලි තෝමස් ප්‍රකාශයන් නිකුත් කරලවත් නැහැ කියන කාරණාව. හැබැයි සැප්තැම්බර් 8 වෙනිදායින් පස්සේ ලැබපු කෙටි පණිවිඩවල සඳහන් වෙනවා අවසාන ඉලක්කය තමයි ඔවුන්ගේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් ඝාතනය කිරීමත් ඒ වගේම අපි ඊයේ දැක්කා තුෂාර පීරිස් නැමැත්තෙක් ප්‍රංශයේ ඉඳලා කතා කරනවා නාමල් කුමාර කියන පුද්ගලයාත් එක්ක. එතකොට අපිට නොයෙකුත් මාධ්‍ය හරහා වාර්තා වුණා ත්‍රස්ත ක්‍රියාවන් ඒ වගේම පාතාල ක්‍රියාවන්ට සම්බන්ධ මාකඳුරේ මදූෂ් නැමැත්තා තමයි මේ තුෂාර පීරිස් නමින් පෙනී සිටින්නේ කියන කාරණාව. එතකොට අපිට සැකයක් තියෙනවා මේ පොලිසිය සහ මේ ආණ්ඩුව එකතු වෙලා සිද්ධ කරන විශාල කුමන්ත්‍රණයක්ද කියන කාරණාව.
දැන් එතකොට මේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ බොහොම ප්‍රසිද්ධියේ එක්තරා චෝදනාවක් කරනවා. කාටද මේ ඝාතන සිදු කරන්නට අවශ්‍ය වෙලා තියෙන්නේ? ජනාධිපතිවරයාව ඝාතනය කරන්න කාටද අවශ්‍ය? ඒකෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ කාටද? හිටපු ආරක්ෂක ලේකම්වරයායි ඝාතනය කරන්නේ, කාටද ප්‍රතිලාභ ලැබෙන්නේ? මේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ අදහස්.
දැන් ප්‍රස්ත විමර්ශන කොට්ටාසය කරන්නේ ප්‍රස්තවාදයේ වපුරන එක. මා කඳුරේ මදුස්ත තෙත් කරගෙන ජනාධිපති සිරිසේනටත් වැඩේ දීලා ආරක්ෂක ලේකම් හිටපු ගෝඨාභය රාජපක්ෂරත් වැඩේ දීන එකද? මෙතන හඬපට තියෙනවා, සාක්ෂි තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව මැරුවම කවුද වැඩ බලන ජනාධිපති? රනිල්. කාටද මැරණ එකේ වාසිය එන්නේ? ජනාධිපතිවරණය තිබ්බොත් රනිල්ට මුණ ගැහෙන නියමිත භයානකම ප්‍රතිවාදියා කවුද? ගෝඨාභය. එයාම මැරුවොත් ජනාධිපතිවරණයකදී වාසිය ඇති වෙන්නේ කාටද? ඉතින් ඒ නිසා එදා මේක අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනකොට රනිල් සමගී උත්තර දෙන්නෙම නැහැ. පොලිසිය බාර ඇමතිතම නාන්න දෙනවා. වෙනද රනිල්ම ටක් ගන්න බාල්දි අරගෙන නා ගන්නවා.
හොඳේ, දැන් ඔයා කරින් අදහස් ප්‍රකාශ වෙමින් තියෙන අතරතුරේදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය නීති හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා මේ සිදුවීම ඇත්තටම හරිම පැටලී සහගතයි, මොකක්ද කියලා අපිටවත් තේරෙන්නේ නැහැ කියලා අදහස් ප්‍රකාශ කරා. හැබැයි මේ සම්බන්ධව වන නීතිමය ක්‍රියාමාර්ගය ආකාරයෙන්ම සිදුවෙමින් පවතින වග තමයි ඔහු සඳහන් කර හිටි.
මේ සම්බන්ධව CID පරීක්ෂණ ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ පරීක්ෂණ වලින් පසුව අපිට කියන්න පුළුවන් මේකේ ඇත්ත තත්ත්වය. මම දැක්ක අදත් මාධ්‍ය තුලින් ඒගොල්ලෝ රණ්ඩු වෙනවා. නාමල් කුමාරට විරුද්ධව ඩෑන් ප්‍රේසත් කියලා පුද්ගලයෙක් චෝදනා කරනවා. ඩෑන් ප්‍රේසත් නාමල් කුමාර චෝදනා කරනවා. මේ පස්සේ කවුද ඉන්නේ කියලාවත් හිතාගන්න මට නම් බෑ. අපි නොහිතන මානයන් සංවිධාන පිටිපස්සේ ඉන්න පුළුවන්.
මීළඟ සාකච්ඡාවට යොමු වෙමු. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇමරිකා සංචාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව ඇමතීම සහ තවත් විශේෂිත රාජතාන්ත්‍රික නිලධාරීන් හමුවකුත් සිදු වුණා මේ සංචාරයේදී. සමස්ත වාර්තාව දැනගන්නට කැමැති.
ඔව්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවා ජනාධිපතිතුමා. මේ හතරවෙනි වතාවට තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන්නේ එතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පස්සේ. මෙවර අපේ ප්‍රශ්නේ අපිට විසඳගන්න ඉඩ දෙන්න කියලා ජනාධිපතිතුමා සඳහන් කරනවා. ඒක තමයි ප්‍රධාන මතුණු කාරණා බවට පත් වුණේ. බුදුරජාණන් වහන්සේගේ දේශනයක් ජනාධිපතිතුමා උදාහරණයට අරගන්නවා. බුදුහාමුදුරුවෝ කියපු විදිහට බෞද්ධ දර්ශනයේ තියෙනවා යම් කෙනෙක්ගේ ශරීරයේ උලක් හෝ කටුවක් ඇනුණාට පස්සේ ඒ උල හරි කටුව හරි ඇනීමෙන් නැතිවන වේදනාව වගේම ඒ උල හෝ කටුව ඇනුණා කියන දේ මතක් වෙන විට ඇතිවන කම්පාව, ඒ වගේම ඒක ඒ වේදනාව උල ඇනීමේ ප්‍රතිඵල මත ඇරුණු කෙනා තමයි දන්නේ කියලා. ඒකින් කියන්නේ මේ යුද්ධයේ තිබ්බ පරිසරයේ ජීවත් වෙච්ච කෙනා තමයි යුද්ධයේ කටක බව හෝ අත්දැකීම දන්නේ. ඒ හින්දා අවසාන වශයෙන් ජනාධිපතිතුමා සඳහන් කරන්නේ රටේ ජනතාවට ඇති වෙලා තියෙන වේදනාවන් සමනය කරගෙන මගේ ජනතාවට සහ රටට ඉදිරියට යන්න ඔබ සියලු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටිනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ අපේ ප්‍රශ්න අපිට විසඳගන්න ඉඩ දෙන්න කියන ඉල්ලීම ජාත්‍යන්තරයෙන් ජනාධිපතිතුමා ඉල්ලනවා. එතකොට ශ්‍රී ලංකාවේදීත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වෙනවා. එතකොට මෙච්චර කල් රජයේ කිව්වට වඩා වෙනස් දෙයක් තමයි මේවර ජනාධිපතිවරයා ඉදිරිපත් කරන්න කියලා. ඒකට ප්‍රතිචාර දක්වනවා රියර් ඇඩ්මිරල් සරත් වීරසේකර, හිටපු නාවික හමුදාවේ ප්‍රධානියෙක්, ඒත් එක්කම සිවිල් ආරක්ෂක බල කාර්ය ප්‍රධානිය, ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. ඔහු කියනවා ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ 73 වන මහමණ්ඩල සතිවාරයේ අමතල කරපු ප්‍රකාශය අනුව අමරිකාවත් එක්ක සමානුග්‍රහයෙන් ගෙනාපු යෝජනාවෙන් ඉවත් වෙන්න ඕන. ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ වහාම ක්‍රියාත්මක වෙන්න ඕන. ඉනිවා වල හු ඉන්න අතරේ මාධ්‍යට අදහස් දක්වමින් තමයි සඳහන් කළේ. බටහිර සමග ජාත්‍යන්තර සමග එකතු වෙලා මේකට විසඳුම් හොයන්න ගත්ත වෙලාවක එකපාරම මේ පාර ජනාධිපතිතුමා කියනවා අපිට මේ ප්‍රශ්නේ විසඳගන්න ඉඩ දෙන්න කියලා. යනෝ තමයි සරත් වීරසේකර මහත්මයා කියන්නේ. එහෙමනම් කලින් අමරිකාවත් එක්ක එකතු වෙලා දිනාපු සමානුග්‍රහ දක්වපු යෝජනා ඉවත් කරගන්න විදේශ කටයුතු අමාත්‍යාංශය මේ මොහොතේ ඉඳලා ක්‍රියාත්මක වෙන්න ඕන කියන යෝජනාව සිද්ධ කරන්නේ. ඒක තමයි ප්‍රධානම කාරණේ බවට පත් වෙන්නේ. අර ඔබ කිව්වා වගේ විශේෂ සමුළු කිහිපයකට ජනාධිපතිතුමා සහභාගී වෙනවා. පහුගිය 24 වෙනිදාම නෙල්සන් මැන්ඩෙලා රාජ්‍යනායක සමුළුවර ජනාධිපතිතුමා එකතු වෙනවා. ඊට පස්සේ මැලේසියානු අග්‍රාමාත්‍යවරයා හම්බ වෙනවා, මහතීර් මොහමඩ් මහත්මයා. ඔහු සඳහන් කරනවා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල පිළිබඳව සතුටට පත් වෙන. ඒ වගේම මහනගර සැදසටහන යටතේ පැල්පත් වාසීන් සඳහා නව නිවාස ඉදිකිරීමට අරගෙන යන වැඩ පිළිවෙලට උපරිම සහයෝගය දක්වනවා. ඒ වගේම මේ සුවදශීලීත්වය මැලේසියානුවන් සමග ගොඩනගා ගැනීම පිළිබඳව එතුමා සතුටු වෙනවා කියලා සඳහන් කරනවා. ඒත් එක්කම ගිවිසුම් කිහිපයකට අත්සන් තියෙනවා. විශේෂයෙන් සමාජ සංවර්ධනයට ඍජුව බලපාන ක්ෂේත්‍රවල ශීඝ්‍ර සංවර්ධනයක් උදෙසා කියලා ගිවිසුමක් අත්සන් කරනවා. ඒත් එක්කම වනසතුන්ගෙන් ආහාර භෝගවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා විසඳුම් ලබා දෙන ජාත්‍යන්තර වැඩසටහනකට ජනාධිපතිතුමා එකඟත්වය පළ කරනවා. ඒ අතරේ තමයි ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරස් හමු වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයක් සංහිඳියාවක් කරා යන ගමනේ ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන සාධනීය ප්‍රගතිය පිළිබඳව මේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇදීමකට ලක් කරපු බව මෙහිදී සඳහන් වෙනවා. ඒ අතරේ පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතරත් හමුවක් මෙහිදී සිද්ධ වෙනවා. ඒත් එක්කම බද්ධිසාර පාලනයට ජාත්‍යන්තර ප්‍රඥප්තියක් අවශ්‍ය බවත් ජනාධිපතිතුමා සඳහන් කරනවා. මේ සදාන සිද්ධ කරන්නේ මේ 73 වන මහමණ්ඩල සතිවාරයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංවිධානය කරපු සම්මන්ත්‍රණයකට එක්කාසු වෙමින්. ජනාධිපතිතුමා හෙදි වැඩිදුරටත් සඳහන් කරනවා ලංකාව මධ්‍යසාර වලින් ලොකු බදු මුදලක් ලබා ගන්නවා. නමුත් ජනතාවට සිදුවන ශාරීරික හානිය, ඒ වගේම වැළඳෙන රෝග විශාලයි. ඒ හින්දා ලබන වසරේ ලංකාවේ පවත්වන්න නියමිත මත්පැන් ප්‍රතිපත්ති පිළිබඳව සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න කියලා සියලු ජාත්‍යන්තර නියෝජිතයින්ට ජනාධිපතිතුමා ඉල්ලීමකුත් කරනවා. ඒ සියල්ල සිද්ධ කරලා ඊයේ දවසේ ආයමත් ලංකාව බලා ජනාධිපතිතුමත් දූත පිරිසත් පැමිණෙනවා.
අර මේ ශ්‍රී ලංකාවට තම තමන්ගේ ප්‍රශ්න විසඳගන්න දෙන්න කියන ඉල්ලීම ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවේදී ඉල්ලා සිටීමේ ආකාරයෙන්
ලෝකේ ඉතාමත්ම ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් පරාජය කරනු ලැබුණා. ඒ නිසා තමයි අද ශ්‍රී ලංකාව බෙදෙන්නේ නැතුව ස්ථිර සාමයක් පවතින රටක් වශයෙන් පවතින්නේ. මා ගෞරවනීය සියලු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා අලුත් විදියට මගේ මාතෘභූමිය දෙස බලන්න කියලා. අපේ තිබෙන්නා වූ ප්‍රශ්න අපට විසඳා ගන්න ඉඩ දෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. විදේශ බලපෑම් විදේශ තර්ජන ස්වාධීන රටක් විදිහට අපට අවශ්‍ය වන්නේ නැහැ.
ඔව් අපි දන්නවා මෙවැනි වූ රාජතාන්ත්‍රික සංචාරවලදී ශ්‍රී ලංකාවෙන් සහභාගී වෙන රාජ්‍ය නායකයා ඒ රටවල්වල සිටින ශ්‍රී ලාංකීය පිරිස් හමුවීමක් සිදු වෙනවා. ඒ ආකාරයට ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකීය පිරිස් හමුවකුත් සිදු වුණා ජනාධිපතිවරයා සමග, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරපු අදහසක් මේ වෙනකොට මතභේදාත්මක තත්වයකට දුරදිග ගිහිල්ලා තියෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සඳහන් කිරීමක් කළා මේ යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදය පිළිබඳව, වැඩ බලන සේනාධිනායකයා විදිහට තමන් සිදු කරපු කාර්යභාරය පිළිබඳව ඔහු සඳහන් කිරීමක් කළා. ඒ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු යුද හමුදාපති තරත් ෆොන්සේකා කියන තුන්දෙනාම රට තුල හිටියේ නැහැ කියන කාරණාවත් ඔහු අවධාරණය කළා. මේක ඇත්තටම දැන් තවදුරටත් ඇදී යන සාකච්ඡාවක් බවට පත් වෙනවා ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය. මං කැමති ඒ සම්බන්ධව ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ කොයි වගේ කතා බහක් නිර්මාණය වෙලා තියෙන්නේ කියන කාරණාවත් දැනගන්න.
ඔව් දිලක්ෂි, ඇත්තටම යුද්ධය අවසන් කාලේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා විදිහට කටයුතු කරේ වර්තමාන ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතකොට ආරක්ෂක ලේකම්වරයා, හිටපු ජනාධිපතිවරයා සහ හමුදාපතිවරයා ලංකාවේ හිටියේ. ජනාධිපතිතුමා සඳහන් කරන්නේ අන්තිම සති දෙක තුළ සිද්ධ වෙච්ච සිදුවීම් පිළිබඳව හොඳටම දන්න කෙනා තමයි තමන්. ඔහු කියන විදිහට දකුණු ඉන්දියාවේ ඉඳලා විශේෂයෙන් කොළඹට ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව හමුදාවට තොරතුරු වාර්තා වෙලා තිබුණා. ඊට බයෙන් තමයි මේ අය රටින් පිට වෙලා ගියේ කියන ප්‍රකාශය ජනාධිපතිතුමා සිද්ධ කරනවා. ඒ වගේම එතුමත් කියනවා ඔහු එවැනි අවදානමක් තිබුණු නිසා තමනුත් කොළඹින් පිට විවිධ තැන්වල සැඟවිලා තමයි කටයුතු කරේ, විවිධ තැන්වලට ගෝමාරු වෙමින් තමයි හිටියේ කියන කාරණාව මතු කරනවා. ඒක තමයි ප්‍රධාන කාරණාව. ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙන සිංහල ප්‍රජාව හමු වෙච්ච දේශනයේදී තමයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කරන්නේ. හැබැයි ඒකට හිටපු ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු හමුදාපතිවරයා විදිහට සරත් ෆොන්සේකා කැමතිවරයා ප්‍රතිචාර දක්වනවා. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා එතුමගේ අදහස සඳහන් කරනවා. හිටපු ජනාධිපතිතුමා කියන්නේ යුද්ධය අවසන් දවස්වල තමන් ලංකාවෙන් බැහැර වෙලා හිටියේ පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් නෙමෙයි, රාජතාන්ත්‍රික කටයුත්තක් වෙනුවෙන් බැහැර වෙලා හිටියේ. තමන් ඒ දවස්වල G11 සමුළුව අමතන්න ජෝදානිය අම්මානුවරට ගිහිල්ලා හිටියේ. දින දෙකක කාලයක් වෙනුවෙන් තමයි ගියේ. නමුත් සමුළුව අතරමඟදී ලංකාවට ආයෙමත් එන්න සිද්ධ වෙනවා 2009 අවුරුද්දේ මේ මාසේ 19 වෙනිදා. එහිදී පාර්ලිමේන්තුව අමතලා යුද්ධය අවසන් කළ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරේ තමන් කියලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒ අතීතය මතක් කරනවා. ඒත් එක්කම යුද්ධයේ අවසන් දවස්වල LTT සංවිධානයේ කොළඹට ගුවන් ප්‍රහාර එල්ල කරන්න සැලසුම් කරලා තිබුණු බව තමන් දැනගෙන හිටියේ නැහැ කියලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උත්තර දෙනවා. වර්තමාන ජනාධිපතිතුමා කිව්වේ එතුමන්ලා ලංකාවෙන් පිටින් හිටියේ ගුවනින් ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් තිබුණු නිසා කියලා කියන කාරණේ මතු කරන්නේ. නමුත් ආරක්ෂක ලේකම්වරයා කියනවා තමන් එහෙම දැනගෙන හිටියේ නැහැ ගුවනින් ප්‍රහාර එල්ල කරන සැලසුමක්. ඒ වගේම යුද්ධයේ අවසන් දවස් කීපේ තමන් විදේශගත වෙලා හිටියේ නැහැ කියලා BBC සිංහල සේවයත් එක්ක පවත්වපු සංවාදයකදී ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරනවා. මේකට හමුදාපතිවරයා ඒ කාලේ හිටපු සරත් ෆොන්සේකා හමුදාපතිවරයා ප්‍රතිචාර දක්වනවා. ඔහු ටිකක් දරදඬු ප්‍රකාශයක් සිද්ධ කරන්නේ. එතුමා කියන්නේ යුද්ධයේ අන්තිම සති දෙකේ කරන්න තිබුණේ කෝපරල්ලට සාජන්ලට කරන්න තියෙන වැඩක් ක්‍රමය ඉතිරි වෙලා තිබුණේ. ඒ කාලේ සමන් හිටියත් නැතත් යුද්ධයේ අවසාන කටයුතු සිද්ධ වෙනවා, ප්‍රධාන කාර්ය ඉවර වෙලා තිබුණේ, තමනුත් කීමේ පුහුණුවක් සඳහා පිට වෙලා හිටියේ. අන්තිම සති දෙකේ කෝපරල්ල සාජන්ල කරන්න ඕන වැඩ ප්‍රමාණයක් තිබුණා වගේම කෝපරල්ල සාජන්ලගේ මානසිකත්වයෙන් හිතන අයට හිතෙනවා නම් අන්තිම සති දෙක ගැන බලලා යුද්ධය ගැන කතා කරන්න පුළුවන් කියලා ඒක තමයි විශ්වාස කරන්නේ නැහැ කියලා ඔහු සඳහන් කරනවා. ඒ වගේම පහුගිය කාලේ කොහොමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන ප්‍රසාදයෙන් වචනයක්වත් කතා කරනවා අපි දැකලා නැහැ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා. නමුත් ඔහු කියන්නේ තමන් කොහොමත් විශ්වාස කරන්නේ හිටපු ජනාධිපතිතුමාට හිටපු ආරක්ෂක ලේකම්වරයාත් එහෙම බයේ පැනලා හැංගිලා හිටියා කියලා තමන් විශ්වාස කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් ඒ අනුව ඍජුව ඊට ප්‍රතිචාර දක්වනවා සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයා. ඒ සිංහල ප්‍රජාව හමු වෙලා කරපු ප්‍රකාශය ලංකාවේ දේශපාලන සමාජයේ තරම් උරදිගු ගිය ප්‍රකාශයක් බවට පත් වෙනවා පිළිරුක්ෂි.
ශ්‍රී ලංකාව තුළ මේ වෙනකොට කතාබහ වෙමින් පවතින තවත් විශේෂිත කාරණාවක් තමයි උතුරේ ක්‍රියාත්මක මේ සන්නද්ධ කල්ලි සම්බන්ධයෙන් මතුවලා තියෙන අර්බුදකාරී වාතාවරණය. ආවා කල්ලිය පිළිබඳව බොහෝ කාලයක් කතාබහට ලක් වුණා. ඊට පස්සේ තවත් අලුත් කල්ලියක නමක් ආවා, දනුරොක් කල්ලිය නමින්. දැන් මේ කල්ලි දෙක අතර සිදුවන ගැටුම් හේතුවෙන් සිවිල් ජන සමාජයේ භීතියට පත් වෙලා තියෙනවයි කියන කාරණාව පිළිබඳව බොහෝ ලෙසින් කතාබහ වෙමින් තියෙනවා. අපි දැක්කා මේ යුද හමුදාවට යම් කිසි වූ බලයක් ලැබෙනවා නම් මේ සිවිල් නීතිය සම්බන්ධයෙන් මැදිහත් වන්නට පොලිසියට අමතරව උතුරු පළාත තුළ මේ කැරලිකාර කණ්ඩායම් මර්ධනය සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගත හැකියි කියන කාරණාව. මේකත් ටිකක් කතාබහට ලක් වෙන කාරණාවක්. අපි කැමති යුද හමුදාව පැත්තෙන් මේ සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ සහ දේශපාලනික වශයෙන් මේ සම්බන්ධයෙන් කොයි වගේ තීරණයක් ගනීවිද කියන කාරණාව සම්බන්ධයෙන් මේ වෙනකොට තියෙන කතාබහ පිළිබඳවත් දැනගන්න.
ඔව්, ඒ සම්බන්ධයෙන් යම් ආකාරයකින් සාකච්ඡාවක් පමණක් නම් සිද්ධ වුණේ ඊයේ දවසේ ආවා කල්ලියේ සහ දනරොක් කල්ලියේ. ඒකට සාක්ෂියකුත් එකතු කරනවා. යාපනයේ තියෙන මේ ආවා කල්ලියත් දනරොක් කල්ලියත් අතර ගැටුම් ආයම ඊයේ දවසේ ඉඳලා උග්‍ර වෙලා තියෙනවා. යාපනයේ මණිපායිවල මෝටර්සයිකල් තුනකින් ආපු ආවා කල්ලියේ සමාජිකයින් 9 දෙනෙක් දනරොක් කල්ලියේ සමාජිකයෙක්ට පහර දීලා කැපුම් තුවාල සිද්ධ කරලා තියෙනවා. කොමුණක් අපි දන්නවා මේ දනරොක් කල්ලිය මෙහෙවන්නේ ආවා කල්ලියෙන් වෙන් වෙච්ච සමාජිකයන් පිරිසක් කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. පාර කෑමට ලක් වෙච්ච දනරොක් කල්ලියේ සමාජිකයාගේ ගෙදරට ආවා කල්ලිය සමාජිකයෝ ආයෙමත් අලාභානි සිද්ධ කරලා තියෙනවා. මේ සිද්ධිය ගැන ආවා කල්ලියට සම්බන්ධ සැකකාරුවන් 3 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා මණිපායි පොලිසිය ඊයේ සඳහන් කරනවා. ඒ ප්‍රදේශයේම පදිංචි අවුරුදු 18ක් 23ක් අතර තරුණයින් 3 දෙනෙක් තමයි අත්අඩංගුවට aran තියෙන්නේ. කොහොමනම් මේ සිද්ධියෙන් තුවාල ලැබපු දනරොක් කල්ලිය සමාජික යාපනයේ රෝහලටත් ඇතුළත් කරලා තියෙනවා. මේක තමයි ආසන්න වශයෙන් ඊයේ දින ඇති වෙච්ච සිද්ධිය. ඔව්, මේ සංවිධාන කණ්ඩායම් උතුරේ ඇති කරන ත්‍රස්තවාදී මර්ධනය කරන්න දවස් දෙකෙන් පුළුවන් කියලා යාපනයේ ආඥාපතිවරයා ලංකාවේදී මාධ්‍යයට පහුගිය දවසේ ප්‍රකාශයක් සිද්ධ කරනවා. හමුදාපතිතුමත් එහෙම ඉල්ලීමක් කරනවා. සාමාන්‍යයෙන් සිවිල් ජන සමාජයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ බලය තියෙන පොලිසියට, පොලිසියට අමතරව හමුදාවට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා නම් මේ කටයුතු සිද්ධ කරන්න පුළුවන් කියලා හමුදාපතිවරයා ඉල්ලීමක් කරනවා. ඒ අතරේ ඔබ දැක්කා පෙරේද දවසේ අජිත් පී පෙරේරා රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරනවා, ඔව් හමුදාපතිතුමාගේ ඉල්ලීම නිවැරදි, හමුදාව යම් ක්‍රියාමාර්ග ගන්න යම් ප්‍රදේශවල බලය ඉල්ලපු අවස්ථාවල මීට කලිනුත් රජයේ බලය ලබා දීලා තියෙනවා. දැනටත් හමුදාව කියනවා නම් Tamante ඒ තත්ත්වය පාලනය කරන්න පුළුවන් කියලා, ඔව් හමුදාවට අමතර බලයක් දෙන්න අපි සූදානම් කියලා ප්‍රකාශයක් සිද්ධ කරනවා. එතකොට අපිට මේ වන විට වැටහෙන්නේ සිවිල් ජනතාව මෙහෙවීමේ, මම නැත්තම් නිසිය හා සාමය ක්‍රියාත්මක කිරීමේ බලය හමුදාවට ලබා දෙන්න සූදානමක් තියෙනවා. එතකොට මේ ක්‍රියාත්මක වෙලා තියෙන අපරාධ සිද්ධ කරන කල්ලි මර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. ඒක තමයි දැනට තත්ත්වය. හැබැයි ඊයේ දවසේ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා යාපනයේදී පවත්වපු මාධ්‍ය හමුවකදී මීට වැඩි ලෙස විරෝධතාවය ප්‍රකාශ කරනවා. නීති හා සාමය ආරක්ෂා කරන්න සිවිල් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ඒ අයිතිය සහ ඒ නීතිමය හැකියාව දෙන්නේ පොලිසියට. පොලිසිය ක්‍රියාකාරකම් වලට හමුදා මැදිහත් වෙනවට Taman කිසිසේත් පිළිගන්න බෑ, Taman මේකට විරුද්ධයි කියලා සුමන්තිරන් මන්ත්‍රීවරයා ඊයේ දවසේ සඳහන් කරනවා. ඒක තමයි ආසන්නම සිද්ධිය. කොමුණත් රජය කියනකොට මේ ක්‍රියාකාරකම් මඩලන්න හමුදාවට අමතර බලයක් ලබා දෙන්න සූදානම් කියලා දෙමළ ජාතික සන්ධානයේ ඊයේ දවසේ යාපනයේ මාධ්‍ය හමුවක් පවත්වලා ඊට විරෝධත්වය පළ කරනවා දිරිච්චි.
හොඳයි, සාකච්ඡාව අවසානයට ලක් කරන්නේ මේ තවත් විශේෂිත කතාබහක් කෙරෙහි අවධානය යොමු කරන්න මම කැමැති. රුපියල කඩාවැටීම හා සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව අපි දකිනවා රජයක් විදිහට යම් යම් ක්‍රියාමාර්ග අරගෙනමින් පවතින වකවානුවක් මේක. මේ රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මේ ගෙවිලා ගිය සතියේදී මේ සම්බන්ධව විශිෂ්ට ක්‍රියාමාර්ග දෙකක් පිළිබඳව රජය කරුණු හෙළිදරව් කළා. වාහන බදු අලුත් කිරීම සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආයනනය පාලනය කිරීම කියන කාරණා දෙක. මේ කාරණා දෙක කොහොමද සිවිල් ජන සමාජය උකහාගත්තේ? ඒ සම්බන්ධව තියෙන ප්‍රතිචාර මොනවද කියලත් මම දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, මේ රුපියල අවප්‍රමාණය වීම, රුපියල බාල්දු වීම ශ්‍රී ලංකාවේ දිගින් දිගටම සිද්ධ වුණා. ඒක අන්තිමට ලෝක තත්ත්වයන් සමග ගලපන්න ආණ්ඩුව කටයුතු කළා. විශේෂයෙන් එතකොට පොදු ජනතාවටත් යම් අවබෝධයක් වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් අමරිකාන ජනාධිපතිවරයා ඩොලරය ස්ථාවර කරන්න ගත්තු ක්‍රියාමාර්ග හේතුවෙන් ලෝකයේම විවිධ මුදල් ඒකකවලට මේ බලපෑම සිද්ධ වෙලා තියෙනවා. ඒක ඉන්දියාවට වෙන්න පුළුවන්, පාකිස්තානයට, රුසියාවට, ලංකාවට, බොහෝ රටවලට මේ තත්ත්වය බලපාලා තියෙනවා. ඒ අනුව ඒ රජයන් ගන්නා ක්‍රියාමාර්ග මොනවද කියලා තමයි එහිදී තීරණය වෙන්නේ. ඩොලරය රුපියල් 170 සීමාවටත් පහුගිය දවස්වල ගියා. නමුත් සංචිතම උදාහරණලා රුපියල බාල්දු වීම රුපියල අප්‍රමාණී වීම පාලනය කරන්න රජය මැදිහත් වුණේ නැහැ. නමුත් ගිය සතියේ මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුව හරහා තීරණයක් ගන්නවා සංචිත යම් ප්‍රමාණයක් උදාහරණලා ඩොලරය ස්ථාවර කරන්න එහෙම නැත්නම් රුපියල ස්ථාවර කරන්න කටයුතු කරන්න සූදානම් කියලා සඳහන් කරනවා. ඒ අතරේ මුදල් අමාත්‍යවරයා කියන්නේ ලංකාවට ඉදිරියේදී විශාල ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. ඒ හින්දා ඩොලර් සංචිත වලින් උදාහරණ බෑ සංචිත තියා ගැනීම අවශ්‍යයි. ඉන්ද යම් සංචිත ප්‍රමාණයක් නිදහස් කරනවා කියලා. ඒකට තවත් ක්‍රියාමාර්ගයක් අරගන්නෝ විශේෂයෙන් වාහන ආනයනය. ලංකාවේ විශාල මුදලක් පහුගිය කාලේ වාහන ආනයනය සඳහා ගියා. රජයේ සේවකින්ට බලපත්‍ර 18,000කට වැඩි ප්‍රමාණයක් ලබා දුන්නා කියලා කියුණා. එතකොට දැන් తాවකාලිකව මේ බලපත්‍ර ලබා දීමක් සිදු වෙලා තියෙනවා. වසරක කාලයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය සීමා කරලා තියෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු සඳහා වාහන ආනයනයක් යම් ආකාරයකින් සීමා කිරීමක් කරලා තියෙනවා. ලීසින් ලබා ගැනීමේදී විශේෂයෙන් ණයවර ලිපි විවෘත කිරීමේදී වාහනේ සම්පූර්ණ වටිනාකම් පෙන්වීමේ අවශ්‍යතාවයක් ආනයන කරුවන්ට පෙන්වලා තියෙනවා. ලීසින් මුදල් ලබා දුන්නේ වාහනේ වටිනාකමෙන් 70%ක් ඒක දැන් 50% දක්වා අඩු කරලා තියෙනවා. මේ වගේ ආනයන පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ කතා වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර නිකුත් නොකිරීමට ගත්ත ක්‍රියාමාර්ගය මේක අවුරුද්දක කාලයක් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක්. ඒ සඳහා විපක්ෂයත් කරුණු අනාවරණය කරන ඔවුන් කියන්නේ 2016 අවුරුද්දේ බලපත්‍ර නිකුත් කිරීම සිද්ධ කරලා ඉවරයි. අවුරුදු 5කට සැරයක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබා දෙන්නේ. එතකොට දැන් දෙන අයට දීලා ඉවරයි. මේක බොරුවට රජයේ මවාපාන්න කරපු වැඩක් කියලා උදේ ගම්මන් පිළ මන්ත්‍රීවරයා සඳහන් කරනවා. ඒත් එක්කම 16 කණ්ඩායම නියෝජනය කරන ඉද්දි දිසානායක මන්ත්‍රීවරයාත් කියන්නේ මේක ඇස් බැඳුමක්. මේකෙන් 7-5ක්වත් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ පත් වෙච්ච මන්ත්‍රීවරුන් මේනකොට තීරුබදු වාහන ගෙන්නලා ඉවරයි. වාහන සම්බන්ධයෙන් ගත්තු ක්‍රියාකාරකම් නිසා රජයේ සේවකයන්ට එතරම් සතුටින් නෙමෙයි ඉන්නේ කියලා සඳහන් කරනවා. ඊට එක්සත් ජාතික පක්ෂයෙන් පිළිතුරු බදිනවා කාවින් විජයවර්ධන මන්ත්‍රීතුමා. ඔහු කියන්නේ අමාත්‍යාංශ ගණනාවක්ම හැම අවුරුද්දකම වාහන ගෙන්වනවා. වර්තමානයේ අපිට පුළුවන් වුණොත් එවැනි වියදම් පවා කපා හරින්න එක වැදගත් කියලා ඔහුගේ පැත්තෙන් සඳහන් කරනවා. විපක්ෂයක් කොයි වෙලාවෙත් බලාගෙන ඉන්නේ ආණ්ඩුපක්ෂය ගන්න ක්‍රියාමාර්ග විචනය කරන්න කියන සුපුරුදු චෝදනාව කාවින්ජයවර්ධන මන්ත්‍රීවරයා විපක්ෂයට සිද්ධ කරනවා. ඒ විතරක් නෙමෙයි තවත් භාණ්ඩ කීපයක් කෙරෙහි මේ පැනවුම සිද්ධ වෙනවා. දිල්රුක්ෂි ශීතකරණ වායු සමීකරණ රූපවාහිනී සුවඳ විලවුන් ඒත් එක්කම ජංගම දුරකථන රෙදි ශෝධන යන්ත්‍ර පාවහන් ටයර් ආනයනය වගේ දේවල් සිද්ධ කරද්දී වටිනාකමින් 100% තැන්පතුවක් තියන්න ඕන කියලා තීරණය කරනවා. ඒ වගේම අහඬව රජයේ විනිමය අනුපාත වෙනස් කිරීම වෙනස් වීම නිරීක්ෂණය කරනවා කියලා ඒ මත පිහිටලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලා මුදල් අමාත්‍යාංශය සඳහන් කරන යනුව රුපියල බාල්දු වීම රුපියල කඩාවැටීම යම් ආකාරයකින් පාලනය කරන ගත්ත ක්‍රියාමාර්ග හැටියට ඒ ක්‍රියාමාර්ග රජයේ පාර්ශවයෙන් ගෙවුණු සතියේ සඳහන් කිරීමක් සිද්ධ වෙනවා.
ස්තුතිවන්ත වෙනවා මනෝජ් ගෙවිලගේ සතිය ශ්‍රී ලංකාවේ දේශපාලනික සමාජීය තත්ත්වය පිළිබඳව වන විග්‍රහයට මෙවරත් අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව සුබතුරු ලෙසින් ඔබට ආයුබෝවන් කියමින් සමුදෙනවා. ලබන සතියේ සඳදා හමුවන බලාපොරොත්තු වෙමි. බොහොම ස්තුති මනෝජ්, ආයුබෝවන්.
SBS සිංහල වැඩසටහනේ විශේෂාංග දැන් Facebook තුලිනුත් පිවිසෙන්න. SBS සිංහලීස් Facebook පිටුවට sbs.com.au